සමන්තාචක්කවාලේසු අත්‍රා ගච්ඡන්තු දේවතා සද්ධම්මං මුනි රාජස්ස සමන්තු සග්ග මොක්ඛදං ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං බදන්තා ධම්මස්සවන කාලෝ අයං නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස නමෝ තස්ස භගවතු අරහතු සම්මා සම්බුද්දස්ස සත්‍යාවිය උමට්ඨෝ ධය්‍යමානෝ මත්ථකි සක්ඛාය දිට්ඨිං පහනාය සතෝ බික්ඛු පරිබ්බජේති අතිගෞරවනීය අපේ නායක මාහිමිපාණන් වහන්සේගේ පාකමල් වැඳ අවසර ප්‍රාර්ථනා කරනවා. ඕස්ට්‍රේලියාවේ බ්‍රිස්බන් නීපුරවරයේ මේ බඳු පිරිසක් ඉදිරියේ සද්ධර්මය ලෝකයට පහදා දෙන්නට අවස්ථාවක් සැලසුනේ උන්වහන්සේ නිසා. නුවර පේරාදෙණියේ සුබෝධාරාමය ලංකාව පුරා බොහෝ පින්වතුන්ට සද්ධර්මයේ දායාද කරන තැනක්. ඉන් අතර නොවී ලෝපුරා ශාසනික පුත්‍රයන් හදමින් වඩමින් යොමු කරමින් මේ කරන ශාසනික මෙහෙවරට උපහාරයක් දැක්වීම පිණිසයි අපිත් කෙසේ හෝ මේ පුණ්‍ය භූමියට එක දවසක් වූ ඇවිල්ලා අපි දන්න යමක් පැහැදිලි කරලා දෙන්නට දේශනා කරන්නට අදහස් කළේ. එනිසා ඒ ගෞරවනීය නායක හාමුදුරුවන් වහන්සේ කරන ඒ උතුම් ශාසනික මෙහෙවරට උපහාර පිණිසයි අපි මේ දින කීපෙම මේ සීල ආගමික කටයුතු වල යෙදෙන්නේ. පින්වතුනි, මේ පින්වත් හැම දෙනාම මේ මොහොතේදී සූදානම බලාපොරොත්තුව තුන් ලෝකයක් සනසා වදාළ මටද සැනසීමේ මඟ පාදා දුන් මගේම ශාන්තිනායක තිලෝගුරු බුදුරජාණන් වහන්සේ අපි හැම දෙනාගෙන සසර දුක්ගිනි නිවීම පිණිසම දේශනා කළ උතුම් සද්ධර්මයෙන් බිඳක් ශ්‍රවණය කරන්න ඒ ජීවිතයට ප්‍රායෝගිකව එකතු කරගන්නේ කොහොමද කියලා සොයා විමසා බලන්න. ඒ සඳහා යම් දහම් කරුණු ස්වල්පයක් මතු කරන්න ඉදිරිපත් කරන්න පුළුවන් හොඳ සූත්‍ර ධර්මයක් අපි මාතෘකාවසයෙන් තබා ගත්තා. පින්වතුනි සද්ධර්මයේ තමයි ලෝකෙ ලැබපු ලොකුම ලාභය. සද්ධර්මයෙන් තොර වෙච්ච ලාභයක් මේ ලෝකෙ තවත් තියෙන්න විදිහක් නැහැ. ධර්ම රසය තරම් වටිනා රසයක් ලෝකෙ තවත් නැහැ. කැමති වෙනවා නම් ධර්මයට තරම් කැමැත්ත උපදවා ගත යුතු දෙයක් තවත් ලෝකෙ නැහැ. එහෙත් පින්වතුනි අපිට තාම ධර්මයේ එච්චර රසයක් දැනෙන්නේ නැහැ. ධර්මයට එච්චර කැමැත්තක් උපදින්නේ නැහැ. ධර්මයේ මහා ලොකු ලාභයක් කියලා තාම අපට දැනුනේ නැහැ. අපට හිම නොදැනුනේයි අපට අපේ ජීවිතයේ පිළිබඳව දුක සැප පිළිබඳව අපි හරියට දන්නේ නැහැ. මේ තුන් භවයේ පිළිබඳව තුන් භවය හරහා වැටි ඇති සංසාර ගමන පිළිබඳව අපි තාම හරියට අවබෝධ කරගෙන නැහැ. යම් දවසක මෙන්න මේ අවබෝධය ලැබුවා නම් අනුමාන වශයෙන් හරි එදාටයි සද්ධර්මයේ ලාභයක්මයි කියලා දැනෙන්නේ. දහම් රසයමයි ලෝකේ තියෙන උතුම්ම රසය කියලා දැනෙන්නේ එදාට. කැමති විය යුතු දේ අතර ශ්‍රේෂ්ඨම දේ සද්ධර්මයමයි කියලා දැනෙන්නේ එදාට පින්වතුනි. එනිසා අපි මේ දින කීපය තුළ සසරේ තියෙන ස්වභාවය බියකරු බවක් තේරුම් අරගෙන ධර්මයට ඇති කැමැත්ත වැඩි කරගන්න ඕන. ධර්ම රසය අත්විඳින්න ඕන. ධර්මයේ මහාම ලොකු ලාභේ බව හඳුනා ගන්න ඕන. ඒකයි මේ දින කීපේ අපේ පරමාර්ථය, දේශක පරමාර්ථය. පින්වතුනි ඔබ මොහොතකට කල්පනා කරලා බලන්න. ඔබේ හිසට දරුණු තියුණු අවියකින් පහරක් වැදුණු එබඳු සැතකින් පහර කාපු වෙලාවේ ඔබේ ක්‍රියාකාරකම් කෙබඳු වේවිද? ඔබේ හිස ගිනිගත්තොත් ඒ හිස ගිනිගත්ත වෙලාවේ ඔබ පළමු කොට කරන්නේ කුමක්ද? දැන් අපි ටිකක් හිතලා බලමු. අපි මේ ලෝකෙ සද්ධර්මයක් අහන්න, තුන්චි භාවනාවක යෙදෙන්න, ප්‍රතිපත්තියක යෙදෙන්න අපට කාලය එකතු කරගන්න, කාලය උදා කරගන්න හරි අමාරුයි. අපි කාර්ය බහුල ජීවිත ගත කරනවා කියන අදහසක් තියෙනවා. වගකීම් වලින් බැඳිලා කියන අදහසක් තියෙනවා. අපි ගත කරන ජීවිතයේ බොහෝ සම්බාධක සහිතයි කියන අදහසක් තියෙනවා. එනිසා ඒ සම්බාධක ජීවිත අතරින් එබඳු දෙයකට යෙදෙන්න බෑ කියන අදහසක් ලෝකයා තුල තියෙනවා. ගෙදර දාලා ඉන්න විදිහක් නැහැ. රැකියාව අමතක කරන්න බෑ. දුවා දරුවන් දරු පැටවු ටික දාලා යන්න විදිහක් නැහැ. මහත්යව නෝනව තනි කරලා යන්න පුළුවන් කමක් නැහැ. මේ නොයෙක් නොයෙක් හේතු නිසා එබඳු කටයුත්ත පිළිදෙන්න බෑ. සාධාරණයි. ඒත් බුදුරජාණන් වහන්සේ සංයුත්ත නිකායේ සත්‍ති සූත්‍රයේදී මෙහෙම දේශනා කරනවා. සත්‍ති ආවියෝ මට්ටෝ ධය්‍යමානෝව මත්තකේ. හිසට දරුණු සැතකින් පහරක් වැදුණු හිස ගිනිගත්ත එදාට ඔබ මොකද කරන්නේ? ගෙදර බලාගන්න කෙනෙක් නෑ, වතුපිටි බලාගන්න කෙනෙක් නෑ, ප්‍රතිකාරයක් ගන්න යන්න විදිහක් නැහැ කියලා ඒක ප්‍රමාද කරනවාද? ඒහිසේ ගින්න නිවා ගන්න ප්‍රමාද කරනවාද ඒ වෙනුවෙන්? නෝන මහත්තයව අතහැරලා දාලා තනි කරලා යන්න බෑ, මහත්තයව දාලා යන්න බෑ. ඒ නිසා පස්සේ ප්‍රතිකාරයක් කරගන්නවා, පස්සේ ඊසේ ගින්න නිවා ගන්නවා කියලා කල් දානවාද? දුවා දරුවන් ටික තනි කරලා යන්න බෑ කියලා ඒ ගමන කල් දානවාද? ඒ උත්සාහය අතහරිනවද? එහෙම කරන්නේ නැහැ. දරුවන් සැතකින් පහර වැදුණු වෙලාවේ අර ඔක්කොම අමතක වෙනවා. ධන ධාන්‍ය, දේපල, ගේ දොර, වතු පිටි වලට මොකද වෙන්නේ කියලා කල්පනාවක් නැහැ. දරු පැටවු ටික තනි වෙනව නේද කියන කල්පනාවක් නැහැ. සාමියා බිරිඳ තනි වෙනව කවුරුවත් නැහැ නේද කියන අදහසක් නැහැ. පළවෙනි කාරණාව එසුවපත් කිරීම සඳහා, නිවා ගැනීම සඳහා යෙදවෙනවා. ඉතින් මහා කාරුණික බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා මෙන්න මේ වගේ. හිසට පහරක් වැදුනොත් ඒක සුවපත් කරගන්න ප්‍රතිකාර ලබන්න අනිත් ඔක්කොටම වඩා ප්‍රමුඛතාවය එතනට ලැබෙනවා. හිස ගිනිගත්ත වෙලාවේ අනිත් ඔක්කොටම වඩා ඒක නිවා ගන්න ප්‍රමුඛතාවය ලැබෙනවා. ඒ හා සමානව සක්කාය දිට්ඨිපහානාය, මේ සක්කාය දෘෂ්ටිය දුරු කරන්න ප්‍රමුඛතාවයක් දීලා සිහියක් නුවණක් ඇති කෙනා විසින් කටයුතු කරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා. සතෝ බික්ඛු පරිබ්බජේ. කෙනෙක් කියන්න පුළුවන් මේ භික්ෂුන් වහන්සේලාට මේ දේශනා කරලා තියෙන්නේ අපිට නෙවෙයි කියලා. සංසාරේ භයං ඉක්කති ති බික්ඛු. ඔබ සසරේ බිය කරු බව දැක්කනම් ඒ අර්ථයෙන් ඔබට භික්ෂුවක් වෙන්න පුළුවන්. පින්දපාතයෙන් යැපෙන නිසා, කඩකඩ කැපූ වස්ත්‍ර දරන නිසා භික්ෂුවක් වෙන්න බැරි වුණාට සසර බිය දැක්කා වූ යන අර්ථයෙන් ඔබට පුළුවන් භික්ෂුවක් වෙන්න. ඉතින් සසරේ බිය දැනෙනවා නම් ඒ සසරේ බිය දැනෙන කෙනා, ඒකේ භයානකකම දකින කෙනා සක්කාය දිට්ඨි පහනාය, සක්කාය දෘෂ්ටි දුරු කරන්න ප්‍රමුඛතාවය දෙන්න ඕන. හිතට සැතකින් තියුණු අවියකින් පහර ලැබුණු වෙලාවේ ඒකට ප්‍රතිකර්මයේ ප්‍රමාද කළොත් මරණය හෝ ඊට ආසන්න දුකකට පත්වෙන්න වෙනවා. හිත ගිනිගත් වෙලාවේ ඒක නිවා ගන්න ප්‍රමුඛතාවය නොදුන්නොත් මරණය හෝ මරණයට ආසන්න දුකකට පත්වෙන්න වෙනවා. ඒ නිසා අනිත් ඔක්කොටම වඩා ප්‍රමුඛතාවය දෙන්නේ ඒකට ලැබෙනවා. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා පින්වතුනි, අපි මේ සංසාර ගමනේ ආපු ගමන් ස්වභාවය පිළිබඳව හනමතග්ගෝ යං භික්ඛවේ සංසාරෝ පුබ්බා කෝටින පඤ්ඤායති අවිජ්ජා නීවරණානං තණ්හා සංයෝජනං සන්ධාවිතං සංසරිතං මමං සේවතුම් මාපංච. අවිද්‍යාවේ අඳුරෙන් වෙහිලා තණ්හා සංයෝජනෙන් බැඳිලා මමත් නුඹලාත් මේ සසරි බොහෝ කලක් සැරිසරුවා කියලා උන්වහන්සේ දේශනා කළා. ඒ සැරිසරපු ගමනේ සැතින් පහර ලැබුවේ එක සැරයක් නෙමෙයි පින්වතුනි. උන්වහන්සේ දේශනා කරනවා, මහණනි නුඹලා මේ සංසාර ගමනේ ගවිහික් කියලා උපන් වාරවල සැතින් බෙල්ල කපා දාන වෙලාවේ ගලාගෙන ගිය රුධිරය මේ මහ පොළවේ යම් තැනක එක්තෙන් වුණා නම් මේ මහා සාගරයේ ජලකඳට වඩා වැඩි වෙනවා ඒ ලී ගංගාව. මහණෙනි නුඹලා ගුණෙක් වෙලා උපන්නාත්ම භාවල ගෙල කැපුම් කෑ වාරයේ ගලාගෙන ගිය රුධිරය එකතු වුණා නම් මහ සමුදුරු පුරවන ජල කඳට වඩා වැඩි වෙනවා ඒ ගලාගෙන ගිය රුධිරය. ඌරෙක් වෙලා, එළුවෙක් වෙලා, මුවෙක් ගෝණෙක් වෙලා, කුකුලෙක් වෙලා, මෙබඳු සත්වෙක් වෙලා සැතින් ගෙල කැපී ගිය වාරවල ගලාගෙන ගිය රුධිරය මහ සමුද්‍රයට වඩා වැඩි කියලා උන්වහන්සේ දේශනා කළා. ඉතින් මේ සංසාර ගමනේක සැරයක් දෙකක් නෙමෙයි සැතින් පහර ලැබුවේ. ගිනි ඇවිලිලා දැවිලා පිලිස්සලා මෙරිලා ගියේ ආත්ම භාවයක් නෙමෙයි. මේ සංසාරේ ඉන්න වුණොත් තව කී වතාවක් සැතින් පහර ලැබලා මහ සමුදුරු කීයක් පුරවන්න නම් ලේ කඳුළු ගලන්න වේවිද කියලා කාටද කියන්න පුළුවන්? කී සැරයක් මේ හිස ගිනි අරගෙන, ඇඟ ගිනි අරගෙන දෙවිලා කොච්චර වාරයක් මේ සංසාරේ මිය යන්න වේවිද කියලා කාටද කියන්න පුළුවන්? එනිසා සංසාරේ හරිම භයානකයි. ඒ සංසාර බියකරු බව අත මුදවා ගත්තේ මහ රහතන් වහන්සේ. අපිට රහත් වෙන්න බැරි වෙයි, උත්සාහවත් වුණොත් බැරි කමක් නේ. හොඳයි, එහෙම බැරි වුණත් ඊට මෙහා පැත්තේ තැනක් තියෙනවා අපිට මේ මහා දුක්ගංගාව නිමා කරන්න. සක්කාය දිට්ඨි පහනාය, අදුතරමින් මේ සක්කාය දෘෂ්ටිය දුරු කරගන්න පුළුවන් නම් එපමණකින් අපි මේ ගෙල කැපුම් කාලා මහ සමුදුරු පුරවන්න ගලන ලේ ගංගාවට නිමාවක් ලැබුවා වෙනවා. බුදුරජාණන් වහන්සේ මේ සක්කාය දෘෂ්ටිය දුරු කළ තැන උන්වහන්සේ හඳුන්වා දෙන්නේ නියාගට පුංචි පස් පිඩක් අරගෙන විමසනවා, මහණෙනි මේ මහ පොළොවේ තියෙන පස්ද වැඩි, මේ නිය අග තියෙන පස්වල් ප්‍රේද වැඩි? ස්වාමීනි, ඔබ වහන්සේගේ නියාග තියෙන ස්වල්පේනුත් ස්වල්පයක්, මහ පොළොව හා සැසඳීමට යන්නේ නෑ, ඉතා ස්වල්පයක්. මහණෙනි, එනම් සක්කාය දෘෂ්ටිය දුරු කරනකොට නැති කරන දුක මේ මහ පොළොවේ පස්කට වෙලිකට වගේයි. මහණෙනි, සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනාට තියෙන ඉතුරු වෙන දුක මෙන්න මේ නියාගට ගත්ත පස්ඳ වගේ. එහෙමනම් පින්වතුනි, මේ සංසාර ගමනේ මහ පොළොවේ තියෙන වැලියට ගණනේ වගේ තියෙන මහ දුක් කන්දරාවක් නිමා කරගන්න පුළුවන් මේ සක්කාය දෘෂ්ටිය දුරු කරගත්තු. ඒක අද දවසේ කරන්න බැරි දෙයක් නෙවෙයි. සද්ධර්ම ලාභය අපට හරියට ලැබුණොත් නියත වශයෙන් මේ සඳහා හැකියා සුදුසුකම ඔබ ලබලා තියෙනවා. මේ අනන්ත සංසාර ගමනේ මේ ගෞතම සාසනයෙන් නිවන් දකින්න අපේක්ෂාවෙන් ප්‍රාර්ථනාවෙන් පාරමී ගුණ පුරාගෙන අපි පිරිසක් මේ හැමදෙනාම ඒ පාරමී ගුණයට ලබන්න පුළුවන් උපරිම ඵලය මේ ජීවිතයේ ඔබ අප ලබාගෙන තියෙනවා. පාරමී කුච්චර පිරුවා ඉබේ නිවන් හම්බ වෙන්නේ නැහැ. සාරා සංකල්ප ලක්ෂයක් පාරමී භූමිය වැඩ හිටියා සිද්ධාර්ථ ගෞතමයන් වහන්සේ. මනෝ ප්‍රනිධාන වාක් ප්‍රනිධාන කාලයත් එක්ක ගණන් ගත්තොත් 27 සංකල්ප ලක්ෂයක්. සිද්ධාර්ථ පුංචි බබා හැටියට ලෝ පහළ වුණු වෙලාවේ හැමෝම කිව්වා බුදු වෙනවා කියලා. මට බුදු බව ලැබේවි. කොයි වෙලාවේ හරි මේ හැමෝම කියලා තියෙනවා ශාස්ත්‍රවන්තයෝ. බුදු බව ලැබෙනකන් රජගෙදර හිටියානම් අපිට ලෞතුරා බුදු කෙනෙක් නොලැබී යන්න තිබුණා. ලෞතුරා දහමක් ලෞතුරා මිහිරක් නොලැබී යන්න තිබුණා. උන්වහන්සේටත් සිද්ධ වුණා ඒ සඳහා ලොකු කාර්යයක් යම් කැප කිරීමක් කරන්න වීර්යයක උත්සාහයක යෙදෙන්න. පාරමී පිරිලා ඉතිරිලා ගිය ජීවිතය තුලත් ඒ කැප කිරීම නොකළා නම් ලෞතුරා බුදු කෙනෙක් ලෝ පහළ වෙන්නේ නෑ. එනිසා පින්වතුනි ඔබත් මමත් සසර ගමනේ පිරු පාරමී කුසල ධර්මයන් ඇති නිසායි මේ බුදු පතක් ඇති කාලෙක ශාසන මිහිරක්සාය ශාසන දායාදයක් ඇති කාලෙක මේ තුන් කල්යාණ මිත්‍රාශ්‍රයක සෙවණි මේ ශාසනය තුල කටයුතු කරන්න ලැබුණි. ඒ පාරමී කුසල බල මහිමේ නිසා ඉතින් එහෙම ලැබිලා තියෙදි නිවන අහසින් වැඩෙනකන් බලන් හිටියොත් අපි ප්‍රමාද වෙවි. එනිසා අපි ටිකක් හොයන්න විමසන්ට වෙනවා. මේ දින කීපයේ මුළුල්ලේම අපි ඒ ටික ඔබට යම් අදහසක් තුලින් ඔබට යම් විශ්වාසයක් දැනෙන විදිහට බලාපොරොත්තුවක් ඇති වෙන විදිහට ඒ ටික කරගන්න පුළුවන් පිළිවෙතක් හදලා කියලා දෙන්න උත්සාහවත් වෙනවා. මොකක්ද පින්වතුනි සක්කාය දෘෂ්ටිය කියන්නේ? සක්කාය කියලා කියන්නේ මොකක්ද? බුදුරජාණන් වහන්සේගෙන් විමසනවා සක්කාය සක්කාය කියලා කියනවා. මොකටද මේ සක්කාය කියලා කියන්නේ? පංචඋපාදානස්කන්ධාති සවචනීය සක්කාය කියලා කියන්නේ මේ පංච උපාදානස්කන්ධයට කියන නමක්. පංච උපාදානස්කන්ධයට කියන නමක් සක්කාය කියලා කියන්නේ. පංච උපාදානස්කන්ධය පිළිබඳව තියෙන වැරදි දෘෂ්ටිය අතහැරගත්තු එදාට අපි අර මහා පුළුවේ වැලියට ගණනේ මහා බුදු ගොඩක් නිමා කරගත්ත වාසනාවක් දිය වෙනවා. ඒ ටික අපි කළගත්තේ නැත්තම් සංසාරේ තව කොච්චර කාලයක් මේ දුක් විඳ විඳ මේ යන ගමන යන්න වේවිද කියන්න බෑ. සක්කාය දෘෂ්ටිය දුරු කරන්න අපි මොකද්ද කරන්න ඕන? සක්කාය දෘෂ්ටිය දුරු කිරීම සඳහා අපි මොනවද කරලා තියෙන්නේ? සක්කාය දෘෂ්ටිය කියන්නේ මොකක්ද? සක්කාය කියන්නේ මොකක්ද? පළමුකොට අපි මෙන්න මේ ටික පිළිබඳව පොඩි වැටහීමක් ලබන්න වෙනවා. පංච උපාදානස්කන්ධයට සක්කාය කියලා කියනවා නම් මොකද්ද පංච උපාදානස්කන්ධය? රූප උපාදානස්කන්ධය, වේදනා උපාදානස්කන්ධය, සංඥා උපාදානස්කන්ධය, සංඛාර උපාදානස්කන්ධය, විඥාන උපාදානස්කන්ධය. මෙන්න මේ පහ පිළිබඳව තියෙන දෘෂ්ටි අත්හැර ගන්න පුළුවන් නම් එපමණකින් අර ජයග්‍රහණය ලැබෙනවා. අවිනිපාත ධම්මෝ නියතෝ සම්බෝධි පරායන ඒකාන්තයෙන් සිව පාය යන්නේ නේ, අපායට යන්නේ නේ. සම්මත්ත නියත නිච්ඡන්ත නියත කියලා දෙන්නෙක් ඉන්නවා. ආනන්තරේ පාප කර්ම මිත්‍යා දෘෂ්ටියෙන් යුක්ත කෙනා නිච්ඡන්ත නියත මරණයත් එක්කම අපායේ ආයුත්තේ සම්මත්ත නියත ඒකාන්තයෙන් සුගතිය උරුම වෙන්නේ සක්කාය දෘෂ්ටිය ප්‍රහාණය කළ කෙනාට විතරයි. ඊට මෙහා පැත්ත කෙනාගේ මතු ගතිය අවිනිශ්චිතයි. සක්කාය දෘෂ්ටිය ප්‍රහාණ කළ කෙනා ඒකාන්තයෙන් අවිනිපාත ධම්මෝ නියතෝ සම්බුද්ධ නියත පුද්ගලයේ ඒකාන්තයෙන් සම්බෝධි අවබෝධය කරාය. ඒ සක්කාය දෘෂ්ටිය දුරු කළ කෙනාව හඳුන්වන නම් ගොඩක් තියෙනවා. දිට්ඨි සම්පන්නයාය කියලා කියනවා. දර්ශනයෙන් යුක්ත කෙනාය කියලා කියනවා. ධර්මයේ ගුණ දෙන ප්‍රසාදය ඇති කරගත් කෙනාය කියලා කියනවා. ආගතෝ ඉමං සද්ධම්මන්ති මේ සද්ධර්මයට පැමිණි කෙනාය කියලා කියනවා. ඉමස්මින් ධම්ම විනේ ගාදන්ති මේ ධර්ම විනේ පිහිටා සිටින කෙනාය කියලා කියනවා. එනිසා අපි මේ රූපය පිළිබඳව වේදනාව සංඥාව සංඛාරය විඥානය පිළිබඳව යම් වැරදි දෘෂ්ටියක් ඇත්නම් මෙන්න මේ වැරදි දෘෂ්ටිය දුරු කරගන්නයි අපේ උත්සාහය වෙන්න ඕන. කෙබඳු උත්සාහයක් දේ වෙනුවෙන් දරන්න කියලා බුදුරජාණන් වහන්සේ දේශනා කරන්නේ හිසට පහරක් වැදුණු වෙලාවේ තියුණු සැතකින් අවියකින් පහර ලද වෙලාවේ හිස ගිනිගත් වෙලාවේ ඒ සඳහා ප්‍රමුඛතාවයේ දෙන්නේ යම් සීද ජීවිතයේ තුල ප්‍රමුඛතාවය මෙන්න මේ සඳහා යොමු වේ යුතුය. අර වෙලාවේදී ගෙදර දොර ගැන කල්පනාවක් නේ. අමු දරුවෝ ගැන අමතක වෙලා යනවා. මේ තියුණු තුවාලය සුව කරගන්න ගින්න නිවා ගන්නමයි උත්සාහය. ඒ වගේ මේ ජීවිත ගමනේදී සියලු දේ අතර ප්‍රමුඛතාවය ලැබෙන්න ඕන මේ සඳහා. මොකක්ද පින්වතුනි රූපෝපාදානය කියලා කියන්නේ? වේදනාපාදානය කියන්නේ මොකක්ද? සංඥාපාදානය කියන්නේ මොකක්ද? සංඛාරෝපාදානය කියන්නේ මොකක්ද? විඥානෝපාදානය කියන්නේ මොකක්ද? රූපේ පිළිබඳව තියෙන දෘෂ්ටිය මොකක්ද? වේදනාව සංඥාව සංඛාරයේ විඥානයේ පිළිබඳව තියෙන දෘෂ්ටිය මොකක්ද? අපිට ලියා ගන්න පුළුවන් මිදෙන්න පුළුවන් දෘෂ්ටි අධ්‍යයක. අපි මේක ටිකක් හොයලා බලුවොත් හිතලා බලුවොත් අපි ටිකක් උත්සාහවත් වුණොත් මේ දෘෂ්ටියෙන් මිදෙන්න පුළුවන්. එහෙනම් මේ දෘෂ්ටියෙන් මිදෙන්න නම් අපි මේ දෘෂ්ටියේ කෙලෙස්ය හඳුනා ගන්න වෙනවා. මොකක්ද දෘෂ්ටිය? මොකක්ද සක්කාය දෘෂ්ටිය? සක්කාය දෘෂ්ටිය කියලා කියන්නේ මොකක්ද? රූපේ මම, රූපේ මගේ, රූපේ මගේ ආත්මය. වේදනාව මම, වේදනාව මගේ, වේදනාව මගේ ආත්මය. සංඥාව මම, සංඥාව මගේ, සංඥාව මගේ ආත්මය. සංඛාරේ මම, සංඛාරේ මගේ, සංඛාරේ මගේ ආත්මය. විඥානේ මම, විඥානේ මගේ, විඥානේ මගේ ආත්මය. මේ රූපාදී ස්කන්ධ ටික මම, මගේ, මගේ ආත්මය වශයෙන් ගත්ත අදහසක් තියෙනවා. මෙන්න මේ අදහසයි දුරු කරගන්න ඕන. මේ අදහස දුරු කරගත් තැන, ඒ අදහස හඳුනාගත් තැන අර මහා ලාභයට හිමිකාරයෙක් වෙනවා. එහෙනම් ඒ ටික කරන්න නම් ඒ වැරදි සංකල්පයේ වැරදි දෘෂ්ටිය අතහැරෙන්න නම් ඇත්තට මේක දෘෂ්ටියක්ද කෙලෙසියක්ද කියලා දකින්න වෙනවා, හඳුනා ගන්න වෙනවා. ඒක දැනගත්තට, ඒක හඳුනාගත්තට පස්සේ එතනින් අපට මිදෙන්න පුළුවන්. අපි අද ජීවත් වෙන්නේ මේ රූපේ මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියන සංකල්පය තුළ. විඳින, හඳුනන, කල්පනා කරන දේ, දැනගන්න දේ මමමයි, මගේමයි, මගේ ආත්මයමයි කියන සංකල්පය. මේන් තොර ලෝකයක් අපිට නෑ. මේ සංකල්පය තුළ තමයි අපේ මුළු ජීවිතේම ගොඩනගලා තියෙන්නේ. අපි ටිකක් මෙන්න මෙතනින් මිදිලා මේ ධර්මතාවයේ දිහා විමසලා බැලුවොත් අපිට පුදුම සැහැල්ලුවක් මේ ජීවිතේ ලබන්න පුළුවන් වේවි. පින්වතුනි, අපි ඒ සඳහා පුංචි නිදර්ශනයක් උපමාවක් එකතු කරගත්තොත් කෙබඳු තැනකද අපි මේ සත්ව පුද්ගල ආත්ම සංකල්පය උපදවගෙන තියෙන්නේ කියලා අපට යම් වැටහීමක් ලබන්න පුළුවන් වේවි. අපි මෙන්න මේ නිදර්ශනය පොඩ්ඩක් හිතට අරගන්න බලමු. ඒක වැඩිදුර විස්තර අපි හෙට දවසේ කිසි අඩුවක් නැති වෙන්න කියලා දෙනවා හෙට සම්බන්ධ වෙන පින්වතුන්ට. ඔබ හිතන්න මෙන්න මෙහෙම යම් අදහසක් හිතට ගන්න. දේස් තරමක් පියාගෙන මෙන්න මේ පරිසරය, මෙන්න මේ පසුබිම හිතින් මවා ගන්න. විශාල වෙල් යායක්, කුඹුරු යායක්. මේ කුඹුරු යාය මැදින් මැදින් වැටි තියෙන මාවතක් තියෙනවා. උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට මේ මාවත දෙපස වෙල් යායක්, කුඹුරු යායක්. මේ කුඹුරු යාය මැදින් වැටි ඇති මාවත දිගේ උතුරු දිශාවේ ඉඳලා දකුණු දිශාවට යන විශාල පිරිසක්. එක්තරා පිරිසක් ඇවිල්ලා මේ වෙල් යාය ආසන්නයේ තියෙන සෙවන ඇති ගහක් යට විවේකයට නතර වෙනවා. මේ අතර මේ මනුස්ස සමූහයාට පෙනෙනවා දකුණු පැත්තේ ඉඳලා ඈතින් එන මිනිස්සෙක්ව දකිනවා, වෙල් යාය මැද නතර වෙලා ඉන්න මිනිස්සෙක්ව දකිනවා. මේ වෙල් යාය මැද නතර වෙලා ඉන්න මිනිස්සයාව දකින මේ ගස් සෙවනේ ඉන්න මිනිස්සු අතරේ පුංචි සංවාදයක් ඇති වෙනවා. එක්කෙනෙක් කියනවා, ඔය මිනිස්යාව ඉබේ පහළ වුණා නෙමෙයි, ඔය මිනිස්යාව මහා බ්‍රහ්මයා මවපු කෙනෙක්. මිනිස්යාව මැව්වේ මහා බ්‍රහ්මයා. තව කෙනෙක් ඒ අදහස ප්‍රතික්ෂේප කරමින් කියනවා, ඔබේ අදහස වැරදි. ඔය මිනිස්යාව මැව්වේ ඊශ්වරයා. තව කෙනෙක් ඉදිරිපත් කළා කියන, ඔබේ අදහස වැරදි. ඔය මිනිස්යාව මැව්වේ දෙවියන් වහන්සේ. තව කෙනෙක් කියනවා, නෑ නෑ, ඔය මිනිස්යා කවුරුවත් මැව්වා නෙවෙයි, මිනිස්යා ඉබේම හටගත්තා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, නෑ, ඔය මිනිස්සයා පෙර භවයක ඉඳලායි මෙතනට ආවේ. තව කෙනෙක් කියනවා, ඔය මිනිස්සයා උතනින් මැරිලා අනාගත භවයකට යනවා, මතු උත්පත්තියකට යනවා. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියනවා, අනේ මිනිස්සයා හරි සාන්තයි, සංවරයි, නිහඬයි. ඒ මිනිස්යාට වැන්දක් කුසල්. දංගෙන්දක් බෙදාගත්තත් පින් සිද්ධ වෙනවා. කුසල් සිතක් පහළ කරගන්න. තව කෙනෙක් කියනවා නෑ නෑ ඔය මිනිස්යාව ජීවත් වෙන්න තිබිය යුතු මිනිහෙක් නෙමෙයි. ගහලා මරලා දාන්න ඕන. නපුරු ද්වේෂ හිතකුත් පහළ කරගන්න. ප්‍රයාතරේ ඉන්න තවත් කෙනෙක් ඉදිරිපත් වෙලා ඔය මිනිස්යාගේ කෙසුත් අසුභාසාර දුගද කිලිපුල් ලොම් නියදත් සම්මස් නහර නියත් සුභාසාර දුගද දෙතිස් කුණුකයක්කින් යුක්තයි ඔය මිනිස්යා. අසුභ දෙයක් තියෙන යොතන කුසල සිතක් උපදව ගන්න. තව කෙනෙක් ඉදිරිපත් වෙලා කියන ඔය මිනිස්යාගේ එහෙත් අනිත්‍යයි අනිත්‍යයි කනත් අනිත්‍යයි අනිත්‍යයි නාසයත් දිවත් කයත් මනසත් අනිත්‍යයි සියලු දේ අනිත්‍යයි. අනිත්‍ය නිසාම දුකයි දුක නිසාම අනාත්මයි. මේ විදිය අදහසක් ඉදිරිපත් වෙනවා. මෙන්න මේ වෙලමැද්දේ ඉන්න මිනිස්සයා පිළිබඳව මේ විවිධ සංකල්ප මතුවෙච්ච වෙලාවේ දකුණු දිශාවේ ඉඳලා එන මිනිස්සයා මේ වෙල්‍යාය පසු කරගෙන මේ සෙවණ ඇති ගස් සෙවණට එනවා. අර සංවාදයෙන් යුක්ත පිරිස දකුණු දිශාවේ ඉඳලා ආපු මිනිස්සයාගෙන් ප්‍රශ්නයක් අහනවා. පින්වත අර වෙලමැද්දේ ඉන්න මිනිස්සයාව මහා බ්‍රහ්මයා නේද මැව්වේ? ඒ පින්වතා කියනවා පින්වත ඔබේ මිත්‍යා දෘෂ්ටියක් ඕක. වැරදි අදහසක් ඕක අත්හැරගන්න. එතකොට අනිත් කෙනා කියනවා මහා බ්‍රහ්මයා නෙමේ ඊශ්වරයා නේද මැව්වේ? පින්වත ඕකත් මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා ඔය මිනිස්සයාව මැව්වේ ඊශ්වර දෙවියන් වහන්සේ නේද? පින්වත ඕකත් මිත්‍යා දෘෂ්ටියක්. අනිත් කෙනා කියනවා පින්වත කවුරුවත් මැව්වනේ මේ ඉබේ හටගත්ත නේද? පින්වත ඕකත් මිත්‍යා දෘෂ්ටියක්. බ්‍රාහ්මණ නිර්මාණවාද, ඊශ්වර නිර්මාණවාද, දේව නිර්මාණවාද, අහේතුක අපච්චේවාද සියල්ල මිත්‍යා දෘෂ්ටියක්. පින්වත මේ මිනිස්සයා හරි ශාන්තයි නේද? සිල්වත් නේද? පින්වතෝ දී අදහස වැරදි. ඒ මිනිස්සයා මරලා දාන්න ඕන කෙනෙක් නේද? පින්වතෝ දී අදහසත් වැරදි අදහස, නපුරු අදහස. පින්වතෝ මේ මිනිස්සයා දෙතිස් කුණු පාසුවාසාර දුගද දෙයින් නිර්මාණය වෙච්ච කෙනෙක් නේද? පින්වතෝ දී අදහසත් වැරද්දක් තියෙනවා. එහෙනම් ඒ මිනිස්යාගේ හැත් කරත් නාසයත් දිවත් ශරීරයත් මනසත් සියල්ල අනිත්‍යයි නේද? අනිත්‍ය නම් දුකයි නේද? දුක නම් අනාත්මයි නේද? එතන ත්‍රිලක්ෂණයක් නේද එතන තියෙන්නේ? එහෙමත් ඔබේ අදහසත් වැරදි. මේ අයගේ ඔක්කොම මතවාද ටික ප්‍රතික්ෂේප කරනවා. එතකොට මේ අය ටිකක් කෝපයටපත් වෙනවා. අපි කියපු දේ නුඹ ප්‍රතික්ෂේප කළා. නුඹ නම් මිනිසෙක් වෙන්න බෑ. ඔබ මිනිසෙක් නම් මහා අඥාන කෙනෙක්, මෝඩේ. අපේ හැම මතයක්ම ඔබ ප්‍රතික්ෂේප කළා. මිත්‍යා දෘෂ්ටි කිව්වා. එතකොට අර සත්පුරුෂයා කියනවා පින්වතුනි මාත් එක්ක වාද විවාද කරන්න එපා. අපි බොරුවට සංවාද කරලා වැඩක් නෑ. මම ඔයගොල්ලන්ව ඒ නියම තැනට එක්කන් යන්නම්. එන්න මාත් එක්ක යන්න. කිට්ටු පාරකින් ළඟ පාරකින් මං එතනට එක්කන් යන්නම්. ඔන්න අර පිරිස කොහොම එකගෙන අර වෙල්යාය මැදට යනවා. වෙල්යාය මැදට යනකොට මේ කාට කාටත් පේනවා මෙතන ඉන්නේ කවුද කියලා. ලං වෙන්න පේනවනේ දෙවියනේ. මෙතන ඉන්නේ පඹේක්නේ. පඹයෙක් මෙතන ඉන්නේ. දැන් පඹයෙක් ඇති තැන අපි මිනිස්සෙක් කියලා හිතාගත්තා. මිනිස්සෙක් කියලා හිතාගත්ත තැන නේද මේ නොයෙක් නොයෙක් නිර්මාණවාද මේ කුසල අකුසල ධර්ම උපන්නේ. දැන් අරාය පඹයා පඹය හැටියට දකිනකොටම මිනිස්සයා කියන සංකල්පය වැරදි අදහස ඇතහැරෙනවා. ඒ වැරදි අදහස ඇතහැරෙනකොටම ඊට මෙහායන් තිබිච්ච විවිධ වූ සංකල්පවලට ඉඩක් නෑ. දේව නිර්මාණවාද, ඊශ්වර නිර්වාණවාද, බ්‍රහ්ම නිර්මාණවාද, අහේතුක අපච්චේවාද මේ කිසි දෙයකට ඉඩක් නෑ. ඒ විතරක් නෙමෙයි විනත පවටත් ඉඩක් නෑ. මිනිස්සෙක් නැති තැන මිනිස්සෙක් කියලා ඇති කරගත් අදහස මතනම් අර ලෝභ ද්වේෂ හටගත්තේ පින කුසලයේ හටගත්තේ එතනනම් මිනිස්සය කියලා ගත්ත අදහස වැරදි කියලා දකිනකොටම අසුබයි කියලා ගත්ත දේ අනිත්‍යයි කියලා ගත්ත තැන හිස් බවක් තියෙන වැරදිච්ච තැනක් තියෙන. දැන් පඹයා පඹය හැටියට දකිනකොටම මිනිස්සයා කියන අදහස දුරු වුණා. මිනිස්සයා කියන අදහසට ඉඩක් නැහැ. මිනිස්සයා කියන අදහසට සාපේක්ෂව යම් තාක් අදහස් සංකල්ප ලෝක තුල තිබුණා නම් කුසල වේවා කුසල වේවා පින් වේවා පව් වේවා සියලු සංස්කාරයන්ට ඉඩක් නැතුව යනවා. සියල්ල එකවරයි අත්හැරෙන්නේ. දැන් මෙන්න මේ නිදර්ශනය හොඳට මතක තියාගන්න. මේක මතක තියාගත්තොත් ඔබට පුළුවන් සක්කාය දෘෂ්ටියෙන් මිදෙන්න. දැන් හිතන්න පමේක් ඇති තැන අර ගස් තෙවනේ හිටපු හැමෝටම මිනිස්සෙක් හැටියට පෙනුණා. මිනිස්සෙක් කියන අදහසක් ඇති නිසායි මැව්වේ කවුද ඇති වුනේ කොහොමද කොහේ ඉඳලා දාවේ කොහෙට යනවද ලස්සන බව අවලස්සන බව වැඳිය පිදිය යුතු බව මරා දැමිය යුතු බවට අසුභ බවට අනිත්‍ය බවට මේ සියලු අදහස් උපන්නේ මිනිස්යාය පුද්ගලයාය සත්වයාය කියන සංකල්පයට සාපේක්ෂව. දැන් මේ සාපේක්ෂතාවයේ බිඳ වැටෙනකොට ඊට සාපේක්ෂකව තිබුණු යම් තාක් මතවාද වේ නම් අන්න සියල්ල මත හැරෙන. මේ සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන තැනත් මෙන්න මේ බඳුමයි. මේකමයි දහම. දැන් මෙතන තියෙනවා වැරදි සංකල්ප දෙකක්. එක පඹයා පඹය හැටියට නොදන්නාකම. දෙක පඹයෙක් ඇති තැන මිනිස්සෙක් කියලා ඇති කරගත්ත අදහස. පඹයා පඹය හැටියට නොදන්නාකම සමානයි අවිද්‍යාව. පඹයෙක් ඇති තැන මිනිස්සෙක් කියලා ගත්ත අදහස සමානයි මිත්‍යා දෘෂ්ටියේවත් සක්කාය දෘෂ්ටි. දැන් ඔබට සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, මම ඉන්නවා, ආත්මයක් තියෙනවා. පඹයා පඹය හැටියට නොදන්නා කම තමයි මේ අදහසට හේතු වෙලා තියෙන්නේ. රූපේ රූපේ හැටියට දන්නේ නැහැ. වේදනා වේදනාව හැටියට, සංඥාව සංඥාව හැටියට, සංඛාරය සංඛාරය හැටියට, විඥානය විඥානය හැටියට මේ ස්කන්ධ ටික දන්නේ නැහැ. ස්කන්ධයන්ගේ ලක්ෂණ දන්නේ නැහැ. පඹය පඹය හැටියට දන්නේ නැහැ. පඹයා පඹය හැටියට හඳුනා ගන්න බැරි වෙච්ච තැන මිනිස්සෙක් කියන අදහසක් උපන්නා. මේ ස්කන්ධ ටික හඳුනා ගන්න බැරි වෙච්ච තැන ස්කන්ධ ටික මම, ස්කන්ධ මගේ, ස්කන්ධ මගේ ආත්මය, ස්කන්ධ ටික තමයි සත්වයා, ස්කන්ධ ටික තමයි පුද්ගලයා, ස්කන්ධ ටික තමයි ආත්මය වෙලා තියෙන්නේ. සත්ව පුද්ගල ආත්ම මෙන්න මේ සංකල්පය අර පඹේ කැත්තන මිනිස්සෙක් කියලා උපදවාගත් අදහස වැරදි අදහස වගේ. ළඟට යනකොට පඹයා පඹයා හැටියට පේනකොටම මිනිස්සෙක් කියන අදහසට ඉඩ නෑ. සත්ව පුද්ගල ආත්ම කියන අදහසට ඉඩ නෑ. මම මම කියන අදහසට ඉඩ නෑ. අද අපිට මම මම කියන අදහසක් තියෙන්නේ. සත්‍යයයි පුත්කලයයි කියන අදහසක් තියෙන්නේ. අපි පඹයව හඳුනන්නේ නැහැ. පඹේ කැටි තැන මිනිස්සෙක් කියන අදහසක් ඇති කරගන්න. රූපේ පඹේක් වගේ. ස්කන්ධ ටික පඹේක් වගේ. ස්කන්ධ ටික සත්ව නෙමෙයි. ස්කන්ධ ටික පුද්ගලයෙක් නෙමෙයි. ස්කන්ධ ටික ආත්මයක් නෙවෙයි. සත්ව නොවු, පුද්ගල නොවු, ආත්ම නොවු ස්කන්ධ ටිකක් ඇති තැන පුද්ගලයෙකු මවාගෙන තියෙනවා අපි. පුද්ගල සංකල්පයක්, පුද්ගල ආත්ම දෘෂ්ටියක් උපදවගෙන තියෙනවා. මෙන්න මේ දෘෂ්ටිය දුරු වෙන්න නම් අර සත්පුරුෂයා මොකද්ද කළේ? අර පිරිසත් එක්ක වාද කරන්න ගියේනේ. එක්කරගෙන ගියා වෙලමැදට. ගිහිල්ලා පෙන්නුවා, බලන්න පින්වතුනි මොකද්ද තියෙන්නේ? ලං වෙන්න වෙන්න තේරුණා නේ අපිම මෝඩයි නේද? අපිටම නේද වැරදිලා තියෙන්නේ? අපිම නේද මේ වැරදි අදහසක් උපදවාගෙන? ඒ වැරදි සංකල්පය උත්සේ නේද තව තවත් දෘෂ්ටි ජාලාවක් මවාගත්තේ? අනේත් දකින්න. ඉතින් බුදුරජාණන් වහන්සේ අර දකුණු දිසාවේ ඉඳලා අප සත්පුරුෂයා නියෝජනය කරේ. උන්වහන්සේ මේ මුළු ලෝකයාම මේ රූපාදී ස්කන්ධ ටික ඇත්ත ඇති සැටියෙන් නොදකින නිසා මිනිස්සෙක්ව මවාගෙන, සත්වයේ පුද්ගලයේ ආත්මයක් මවාගෙන, ඒ ආත්ම පුද්ගල සංකල්පයේ තුල මහා මිත්‍යා දෘෂ්ටි ජාලාවකට ඇවිල්ලා, දෘෂ්ටි ජාලයකට වැටිලා, දෘෂ්ටිකාන්තාරයක්, දෘෂ්ටි ජාලයක පැටලිලා. උන්වහන්සේ මොකක්ද අපට කළේ? මේක නැහැ කියන්න තියෙනවා කියන්න වාද කරන්න කියන්නේ උන්වහන්සේ. උන්වහන්සේ කෝ ඇවිල්ලා බලන්න මෙතන. රූපේ දිහා බලන්න සත්වයේද පුද්ගලයේද ආත්මයක්ද මම මගේ කියලා ගන්න පුළුවන්ද? වේදනාව, සංඥාව, සංඛාරේ, විඥාණය මේ ටික දිහා බලන්න මොනවද මෙතන තියෙන්නේ කියලා. උන්වහන්සේ අපට පෙන්වුවා ඇවිල්ලා බලන්න. අපි එක්කරගෙන ගියා එතනට. ඔන්න අපි බුදුරජාණන් වහන්සේ පෙන්වපු තැනට ගිහිල්ලා බැලුවොත් අපට පෙනේවි පඹයෙක් ඇති තැන අපි මිනිස්සෙක්ව මවාගෙන නේද කියලා. ලෝකෙම ගත් දෙනෙක් හිතාගෙන ඉන්නවා ලෝකෙට ධර්ම මාර්ගය, නිවන් මාර්ගය කියන. ගත් දෙනෙක් හිතාගෙන ඉන්නවා මේ ස්කන්ධ ටික හඳුනා ගත්තාම, ස්කන්ධ ටික තේරුම් ගත්තාම, ස්කන්ධ ටික අනිත්‍ය බවට, දුක් බවට, අනාත්ම බවට, අසුභ බවට බලා ගත්තාම මේ ඔක්කොම ප්‍රශ්න විසඳෙනවා කියලා. එහෙම වෙන්නේ නැහැ පින්වතුනි. ස්කන්ධ ටික විතරක් බලලා නතර වුණු ඉන්නවට වඩා නරක වැරදි භයානක දෘෂ්ටියකට වැටෙන්නේ බුදුරජාණන් වහන්සේ සාස්වත දෘෂ්ටි උච්ඡේද දෘෂ්ටි කියලා මේ දෘෂ්ටිවාද පිළිබඳව කතා කළ දේශනා කළා. සාස්වත කියලා කියනව ඇත කියන අන්තය, උච්ඡේද කියලා කියනව නැත කියන අන්තය නියෝජනය වෙනවා. ඇත නැත කියන අන්ත දෙක නියෝජනය වෙනවා සක්කාය දෘෂ්ටියෙන්, සාස්වත දෘෂ්ටියෙන්, උච්ඡේද දෘෂ්ටියෙන්. ඔබ සත්‍යයක් ඉන්නවා, පුද්ගලයෙක් ඉන්නවා, ආත්මයක් ඉන්නවා කියන තැන හොඳයි, සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ කියනවට වඩා මේක මහා පුදුම දහමක් පින්වතුනි. සත්‍යයා පුද්ගලයා ආත්මය මම ඉන්නවා කියලා කිව්වත් වැරදි. සත්‍යයක් නෑ, පුද්ගලයෙක් නෑ, ආත්මයක් නෑ, මම නැහැ කියලා කිව්වත් වැරදි. ඉන්නවා කියන එකටත් වඩා භයානකයි නැහැ කියන එක. සාස්වත දෘෂ්ටියට වඩා නපුරු උච්ඡේද දෘෂ්ටිය. සාස්වත දෘෂ්ටිය තුළ සුගතියට පාර තියෙනවා. මග්ගාවරණයි සග්ගාවරණ වෙලා නැහැ. ඇත කියන මම ඉන්නවා, සත්‍යයා පුද්ගලයා ඉන්නවා, දෙවියා මිනිස්සයා ඉන්නවා කියන සංකල්පය තුළ සුගතියට මාවත තියෙනවා. නිවෙනට පාර නැති වුණාට. හැබැයි නැහැ කියලා ගත්තු සග්ගාවරණද මග්ගාවරණද දෙකම ආවරණය වෙලා. අද ලෝකෙන් ගාක් දෙනෙක් භාවනා කරලා මේ නරක තැනට නපුරු තැනට වැටිලා තියෙනවා. සත්‍යයක් නේ, පුද්ගලයෙක් නේ, ආත්මයක් නේ, මම නේ, කෙනෙක් නේ, දෙයක් නේ. මේ උත්තරේ අපි ගත්තොත් නරක උත්තරයක්, වැරදි උත්තරයක්. මේ ස්කන්ධ ටික බලන්න ගිහිල්ලා තේරුමක් නැතුව අවශ්‍ය පදනමින් තොරව අද අපි හුඟක් දෙනෙක් මෙන්න මේ වැරදි සංකල්පයකට වැටිලා තියෙනවා. ඒ නිසා අපි මෙන්න මේ ස්කන්ධ ටික බලන්න ඕන. මේ වැරදි උත්තරේ ලැබෙන විදිහට නම් නෙමෙයි. හුඟක් දෙනෙක් මේ රූපය බෙදලා බෙදලා කෙස් ලොම් නියදත් සම්මස්නහරයට ඇට මිදුළු වශයෙන් බෙදලා ඒකත් පඨවි ධාතුවට, ආපෝ ධාතුවට, තේජෝ ධාතුවට, වායෝ ධාතුවට බෙදලා රූප කලාපවලට බෙදලා 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 සත්‍යයක් නැහැ, පුද්ගලයෙක් නැහැ කියලා න්‍යවාසනාවන්ත උත්තරේ නම් ආවේ. අනේ උත්සාහයේ මහන්සිය කොහාටද අපිව ගමන් කරලා තියෙන්නේ? භයානක තැනකට. එනිසා මෙන්න මේ ස්කන්ධ ටික බලනවා කියන තැන නිකන් ආව ගියාවට මේ පඹයා ගැන හොයලා වැඩක් වෙන්නේ නැහැ. යම් අරුතක් ඇතුව, තේරුමක් ඇතුව, යම් අවබෝධයකින් මෙතන බලන්න වෙනවා. ඒ ලැබිය යුතු දැනුම නුවණ නැතුව මේ පරිශ්‍රණය කරලා බෑ. එහෙනම් ඒ සඳහා තමයි කල්යාණ මිත්‍රාශ්‍රය, සද්ධර්ම ශ්‍රවණය මේ ගමන් මගේදී මූලික අංග හැටියට දේශනා කරන්නේ. අපේ නායක හමුදුරු මතක් කළා වගේ මේ ටික නැතුව බලන්න ගියොත් ඉන්න තැන යහපත්. ඔය ඉන්න තැන හොඳයි. ඉන්නවා කියන අදහස හොඳයි, නැහැ කියන තැනට. එනිසා අපි සසරින් මිදෙන්න කියලා ලොකු කැපකිරීමක් කරලා, මහන්සියක් වෙලා ජීවිතේ යම් යම් පරිත්‍යාග කරලා ඒ වගේ වැරදි සංකල්පයකට වැටෙන්න බෑ. වැටිය යුතුනේ. එනිසා අපි එතනට නොවැටෙන විදිහට පඹය පඹය හැටියට හඳුනගන්න ඕන. පඹය පඹය හැටියටම හඳුනා ගැනීම අවිද්‍යාව නිරෝධය. පඹේ කැටි තැන මිනිස්සෙක් කියන අදහස දුරු වෙනකොට සක්කාය දෘෂ්ටි දුරු වෙනවා. මිනිස් පඹේ කැටි තැන මිනිස්සෙක් කියන අදහස ඉවත් වෙනකොට සෝතාපන්න වුණා කියලා කියනවා. දෘෂ්ටි සම්පන්න වුණා කියලා කියනවා. දර්ශන සම්පත්තියෙන් යුක්ත වුණා කියලා කියනවා. ධර්මයට පැමුණුණා කියලා කියනවා. ධර්මයේ විනයෙහි පිහිටා සිටින කෙනාය කියලා කියනවා. සතර අපායේ ඉක්ම වූ කෙනාය කියලා කියනවා. නියත වශයෙන් අවබෝධයට යන කෙනාය කියලා කියනවා. ඒක නිමාව පඹය පඹය හැටියටම ඒක හරියට අරුත හඳුනාගත් තැන සහත්ඵලයේ රහතන් වහන්සේ. එහෙනම් දැන් අපිට තියෙන්නේ පඹයක් ඇති තැන මිනිස්සෙක් කියන අදහසක් තියෙනවා, වැරදි අදහසක් කියන මේ ටික දැක ගන්න ලැබුණු මේ ලබාගත් මිනිස් ජීවිතයේ අර්ථය ගොඩනගන්නේ තමයි කියන්නේ. ඉතින් බුදුහාමුදුරුව අපිට දේශනා කළේ මෙන්න මේ ටික කරන්න කියලා. සත්‍යාවියෝ මට්ටෝ ධෛර්යමානෝ මත්තක සක්කාය දිට්ඨි පහනාය සතෝ බික්ඛු පරිදස. ඉතින් මෙන්න මේ ටික කරගත්තොත් අපි මේ ජීවිතේ ඒ ටික ප්‍රමාණවත් වෙන්නේ. සතර පිරූ පාරමී කුසල ශක්තියේ උතුම් ඵලය නිලාගත්ත වෙන්නේ. එහෙනම් අපි රූපාදී ස්කන්ධ ටික කොහොමද බලන්නේ? මොනවාද පදන මේ ඉඳගෙනද බලන්නේ? නිකන් බලන්න බෑ. මාර්ගය කියන එක නිකන් හම්බ වෙන්නේ නෑ. ඒකට පිළිවෙලක් තියෙනවා. තුන්ස් නිදර්ශනයකින් මේ ටික කියා දීලා ඉතුරු ටික හෙට දවසට කල්දාන්න. ඔබ හිතන්න ඔබේ නිවසේ වතුර කාන්දුවක්, ජල කාන්දුවක්. වතුර ගලාගෙන ඇවිල්ලා කුස්සිය පැත්තම අඩ වෙනවා. හරිම කරදරයක්, හරිම වදයක්, හරිම දුකක්. නිතරම මඩ වෙනවා, කරදරයක්. දැන් ඔබට ඕන මේ කරදරයෙන් මේ දුකෙන් මිදෙන්න. දැන් දුකෙන් මිදෙන්නේ කොහොමද? දැන් ඔබ දන්න දුකට හේතුව වතුර කියලා. දුකට හේතුව වතුර කියලා දන්නවා. වතුර ඉවත් කළොත් මේ දුකෙන් මිදෙනවා කියලා දන්නවා. දැන් වතුර ඉවත් කරන්න කියලා ලෝකේ තියෙන ඔක්කොම වතුර හිඳින්න බෑ, වාෂ්ප කරන්න බෑ. එහෙනම් මේ කරදරෙන් මිදෙන්න නම් වතුර ඉවත් කරන්න ඕන කියලා උත්තරයක් ගත්තොත් වැරදි. මේ දුකයි දුකට හේතුව තණ්හාවයි, තණ්හාව නැති කරන්න ඕන කියන කෙටි උත්තරේ ගත්තොත් වැරදි. දැන් හොඳයි, වතුර ටික ගලාගෙන එන එක දුක කරදරයක් නම් අපි මොකද්ද කරන්න ඕන? වතුර නතර කරන්න ඕන. වතුර නතර කරන්න නම් අපිට පරිශ්‍රණයක් තියෙනවා. වතුර කොහෙන්ද ගලන්නේ? කොතනින්ද එන්නේ මේ වතුර? හොයන්න වෙනව නේද? වතුර කාන්දු වෙන තැන හොයන්න වෙනව නේද? වතුර කාන්දු වෙන තැන හොයාගත්තේ නැත්නම් ඒ තාක් මේ කරදරෙන් මිදෙන්න විසඳුමක් තියෙනවද? ගලාගෙන එන තැනට බැම්මක් බඳින්න පුළුවන්. දැන් තාවකාලිකව නිදහස් වුණා. දැන් බැම්ම නිසා වතුර ගලන්නේ නැහැ. හැබැයි කාන්දු වෙන තැනින් වතුර නතර වුණේ නැහැ. ඇවිල්ලා 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 පිරিলা. කොයි වෙලාවෙ හරි අර බැම්මට උඩින් වතුර ගලන. එහෙනම් වතුර නවත්තන්න තාවකාලික විසඳුමක් නැහැ. ඒකාන්තයෙන් විසඳුම ලැබෙන්නේ වතුර කාන්දු වෙන්නේ කොතනින්ද කියලා බලාගත්තොත්. දැන් අපි හිතමු වතුර කාන්දු වෙන තැන හොයාගෙන 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 ගියා. ඔන්න හම්බුණා වතුර කාන්දු වෙන්නේ ටැංකියේ. ටැංකිය පුපුරලා කාන්දු වෙන තැන අහු වුණා, හම්බ වුණා. දැන් කාන්දු වෙන තැන දකිනකොටම තේරෙනවා විසඳුම කොතනද තියෙන්නේ කියලා. අර දුකෙන් මිදෙන්න නම් විසඳුම තියෙන්නේ මෙන්න මෙතන. වතුර කාන්දු වෙන තැනටයි පිළියම් කරන්න ඕන. වතුර කාන්දු වෙන තැනට පිළියම් කරන්න ඕන. එහෙනම් දැන් මඩ වෙන බව දුක දන්නවා. දුකට හේතුවක් දන්නවා දැන්. වතුර කාන්දු වෙන මෙතනින් කියලා දන්නවා. දුකක් දන්නවා, දුකට හේතුවක් දන්නවා දැන් ඔන්න. හොයාගත්තා. දැන් දුකෙන් මිදෙන්න නම් මේ හේතුයෙන් මිදෙන්න ඕන. මේ සිදුර වහන්න ඕන කියලා දන්නවා. සිදුර වැහුවොත්, සිදුර වැහුනොත් වතුර කාන්දුව නතර වෙනවා. කාන්දු වීම නතර වුණොත් අර දුකිනුත් මිදුණා කියලා දන්නවා. දැන් ඔන්න දැනුම් තුනක් තියෙනවා. මඩ වෙච්ච බව දන්නවා. මඩ වෙන්නේ මෙන්න මෙතනින් මේ හේතුව නිසා කියලා දන්නවා. මේ හේතුව නැති කරන්න ඕන කියලා දන්නවා. මේ හේතුව නැති වුණොත්, මේ සිදුර වැහුණොත් වතුර කාන්දු වෙන්නේ, කාන්දු නොවුනොත් මඩ වෙන්නේ නැහැ කියලා දන්නවා. දැන් දැනුම් තුනක් තියෙනවා. හැබැයි මේ දැනුම් තුන ප්‍රමාණවත් නැහැ මේ දුකින් මිදෙන්න. මේ සිදුර වහන්නේ මෙහෙමයි. සිදුර වහන්න මෙන්න මේවා ඕන. මේ විදිහට මේ සිදුර වහගත්තොත්, මේ විදිහෙන් මේ සිදුර වැහුවොත් හරි. ඔන්න එතකොට දැනුම් හතරක් වෙනවා. එක, මඩ වෙන බව දන්නවා. මඩ වීමට හේතුව දැක්කා දැන්. සිදුර වහන්න ඕන කියලා දැනගත්තා. සිදුර වහන්නෙත් මෙහෙමයි. සිදුර වහන්නෙත් මෙහෙමයි. අපි හිතමු යාට තේරුණ දැන් මේකට මතු පිටින් ගම් එකක් ගාලා පැලස්තරයක් අලවලා හරියන්නේ නැහැ. මේ වතුර ටැංකිය හිස් කරන්න ඕන. තව ටිකක් වේලෙන්න ඇරලා කටුවකින් තව ටිකක් පළුදු කරලා මෙන්න මේ බදාම වර්ගය ගහලා මේ විදිය ආලේපයක් කළොත් මේ සිදුර වැහෙනවා. සිදුර වැහුනොත් කාන්දු වෙන්නේ, කාන්දු වුණේ නැත්තම් මඩ වෙන්නේත් නැහැ. ඔන්න සතර දැනුමක් එකතු වුණා. මේ සතර දැනුමක් එකතු වෙච්ච කෙනා නේද මේ දුකෙන් මිදෙන්න පිළියම් යොදනවා කියන කාරණාව ක්‍රියාව පටන් ගන්න. සිදුර වහනවා කියන ක්‍රියාවට එන්නේ මේ සතර දැනුමකින් යුක්ත කෙනා නේද? දැන් ඔන්න යා සිදුර වහන්න වැඩේ පටන් ගන්නවා. ටැංකීස් කරනවා. ඒකට කටුවක් හොයා ගන්නවා. ඒකට අවශ්‍ය කරන උපකරණ ටික හොයා ගන්නවා. සුදුසු ඇඳුමක් ඇඳ ගන්නවා. ඔන්න තව කෙනෙක්ගේ උපකාරය තු අවශ්‍ය උපකරණ ටික අරගෙන ගිහිල්ලා. දැන් ටැංකියේ වතුර අරිනකොට ඔන්න දුක නිරුද්ධ කරන ප්‍රතිපදාව එයා කටයුතු කරනවා. වහලට ගොඩ වෙනකොට එයාගේ ක්‍රියාව දුක්ඛ නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. කටුවකින් එන්නත් එයා දුක නිරුද්ධ කරන ප්‍රතිපදාවයි. දැන් දුකෙන් මිදෙන නිරුද්ධ කරන ප්‍රතිපදාව ලැබුණේ සතර දැනුමකින් අනතුරුව. මඩ වෙන බව, මඩ වෙන තැනට හේතුව, හේතුව සිදුර වැසීම, වහන්නේ මෙහෙමයි කියන දැනුමත් නුවණත් ඇති තැනයි ක්‍රියාව ආරම්භ වෙන්නේ. මෙන්න මේ වගේම පින්වතුනි, දුක නිරෝධ කරනවා කියන, සක්කාය දෘෂ්ටිය දුරු කරනවා කියන, කෙලෙස් ආශ්‍රව සිඳිනවා කියන මේ පිළිවෙත ලබන්න බැහැ මේ ලෝකේ කාටවත්. මේ හා සතර දැනුමකින් තොරව, මේ සතර දැනුමින් තොරව ක්‍රියාව පිළිවෙත හම්බ වෙන්නේ නැහැ. සතර නුවණින් තොරව කවුරු හරි පිළිවෙතක යෙදුණොත් ස්කන්ධ ටික හොයන්න ගියොත් අසුභ වශයෙන් හෝ අනිත්‍ය වශයෙන් හෝ අනාත්ම වශයෙන් අසුභ වශයෙන් වැරදි උත්තරයක් එන්නේ. දැන් අර ටැංකියේ පළුද්ද වහන්න වැඩේ පටන් ගත්ත කෙනා සතර දැනුමකින් යුක්ත වුණා. මඩ වෙන බව, මඩ වෙන තැනට හේතුව හොයාගත්තා. හේතුව වහන්න ඕන, වහන්නෙත් මෙහිමයි කියන දැනුම ඇති කෙනා තමයි ක්‍රියාව පටන් ගත්තේ. එහෙනම් මේ දුකයි, මේ සමුදයයි, මේ නිරෝධයයි, මේ මාර්ගයයි මෙන්න මේ සතර දැනුම නොලබා මාර්ගයේ ක්‍රියාව කියන එක ඔබට ලැබෙන්නේ කවදාවත්? ඇයි අපි එහෙම කියන්නේ? මාර්ගයේ ක්‍රියාව සම්මාදිට්ඨිය, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ සම්මාදිට්ඨිය. මොකද්ද සම්මාදිට්ඨිය කියන්නේ? ඛතමං චාවසෝ සම්මාදිට්ඨි දුක්ඛේ ඥානං, දුක්ඛ සමුදය ඥානං, දුක්ඛ නිරෝධේ ඥානං, දුක්ඛ නිරෝධගාමිනී ප්‍රතිපදාය ඥානං, ඉදං උච්චති සම්මාදිට්ඨි. බලන්න සම්මාදිට්ඨිය කියන්නේ මොකටද කියලා? දුක දන්නා වූ නුවණ, සමුදය දන්නා වූ නුවණ, නිරෝධය දන්නා වූ නුවණ, මාර්ගය දන්නා වූ නුවණ, මේ සතර නුවණ එකතු කරලයි සම්මාදිට්ඨිය කියලා කියන්නේ. දැන් අර ටැංකිය සිදුර වහනවා කියන තැන ඒ ක්‍රියාව ලැබුණේ සතර දැනුමක් එකතු වෙලානේ. එහෙනම් දුක නිරුද්ධ කරනවා කියන තැන අපට ලැබෙන්නත් ඕන සතර දැනුම. එහෙනම් අපි දුක හඳුනගන්න වෙනවා. දුකට හේතුව හොයන්න වෙනවා. තණ්හාවයි කියලා කිව්වට බෑ. දැන් මඩ වෙන්නේ වතුරෙන් ඉඳ කියලා කිව්වට හරියන්නේ නෑනේ. වතුර ඉන්නේ කොහෙන්ද කියලා බලන්න ඕනේ. තණ්හාව කියලා බෑ. තණ්හාව කොහෙද තියෙන්නේ? තණ්හාව කොතනද උපදින්නේ? තණ්හාව පවතින්නේ කොතනද? තණ්හාව වැහෙන තැන හොයාගන්න ඕන. එතනයි සිදුර. ඒ සිදුර වහන්නේ ඕන කියන දැනුම. ඒ සිදුර එහෙනම් වහන්න ඕන මෙහෙමයි කියන ක්‍රමෙත් දෙන්න ඕන. මෙන්න මේ ටික කල්යාණ මිත්‍රාශ්‍රයකින් ලබන්න ඕන. ඒ නිසා හෙට උදෑසන මේ හැම කෙනෙක්ම සත්‍යාවියෝ මට්ටෝ ඩයුමානෝ වත්. හිතට සැතකින් පහර වැදුනොත් ගෙදර දොර ගැන හිතන්නේ, දුවා දරුවෝ ගැන හිතන්නේ, රස්සාව ගැන හිතන්නේ, ඒකට වෙන්නේ මොකද්ද කියලා හිතන්නේ. හිස ගිනිගත්තොත් අර එකක් ගැනවත් හිතන්නේ, මේක ගැන හිතනවා. ඒ නිසා හිත උදෑසනම මෙන්න මේ ප්‍රශ්නේ අපි විසඳගනිමු. ඒක විසඳගත්තොත් අපි හැමදාම රස්සාවල් කළා. අපි හැමදාම මේ සසරේ අමුදරුවන් පෝෂණය කළා. ගෙවල් දොරවල් හැදුවා. කොහොමද මොනවද කියන්නේ? එක සීනියක් විතරයි. විදපු සැප සීනියක් විතරයි. ඒ නිසා අපි තාම සැබෑ සැපයට ආවිනේ. ඒ නිසා අපි අද දවසේ සක්කාය දෘෂ්ටි ප්‍රහාණය සඳහා ප්‍රමුඛතාවය දීලා මේ දින කීපයේ කටයුතු කරන්නට යම් අදහසක් අදිස්ථානයක් ඇති කරගන්න. අපි පඹය පඹය හැටියට දැකලා මේ වැරදි සංකල්පයෙන් මිදිලා මේ ජීවිතේ ඔබ ජීවිතේ ජයගත් අය උපන් රටින් ඈතට ඇවිල්ලා ජීවිතේ ජය ගන්න භාග්‍යවන්ත වුණා. එහෙ කියාව තුලම ඔබට තියෙනවා සසර ජය ගන්නත්. ඉතින් ඒ සඳහා උත්සාහය, වීරිය, කැපකිරීම යෙදුණොත් ඒකාන්තයෙන් ඔබට පුළුවන් මේ ජීවිතයේදී මේ ජයග්‍රහණය ලබන්න. ඒ සඳහා ඔබට සියලු ශක්තිය, භාග්‍ය සැලසේවා. යක්ෂ භූත මාර සතුරු කර්ම රෝග පීඩාවන් දුරු වේවා. හිසට පහර ලද්දෙකුමින්, හිස ගිනිගත්තෙකුමින් මේ සක්කාය දෘෂ්ටි ප්‍රහාණය සඳහා කටයුතු කරන්නට ඔබට සිතුවිලි මේ මොහොතේම පහළ වේවා කියලා ප්‍රාර්ථනා කරමි. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාසනං. ආකාසට්ඨා චුම්මට්ඨා දේවානාගා මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා චිරං රක්ඛන්තු බුද්ධ ශාවකං ආකාශත්තා ච බුම්මත්තා දීවානාග මහින්දිකා පුඤ්ඤන්තං අනුමෝදිත්වා උදයන්තු සුවං පදං ධර්මස්තුනි සංසබලේ හැමතැන වෙලාවක් පුංචි වෙලාවක් තියෙනවා නම් අහන්න යමක් තියෙනවා නම් බලන්න අපි මේ මොහොතේ අද දවසේ ලෝතර ගුණේට සදාම් ගුණේට මාසඟ ගුණේට නමස්කාර කරලා මල් පහන් සුවඳ දුන් දෙහැද්දේ තිලම්පස පූජා කරලා සීලාදී වූ ගුණයන් පිටලා නියතුන් සද්ධර්මයේ ශ්‍රවණය කරලා අපි ලබා උපදවාගත් මේ කුසල ශක්තිය සසර ගමනේ නොලැබූ එකම සැපේ වෙන උතුම් වූ නිවන් සැප පිණිසම හේතු වාසනා වේවා කියලා ප්‍රාර්ථනා. මතු දිනක බුදු වෙන ආර්ය මෛත්‍රී නාත මෙද්දෝසකානන් වහන්සේ ඇතුළු බුද්ධ බෝසත්යන් වහන්සේලාටත් අල්පේ සාක්ති මහේ සාක්ති ශාසන මාමක උපකාරක ස්ථානයේට ගමත පලාතට අරගත් සියලු දිව්‍ය දේව සමූහයාටත් පින් අයිති වේවා. දිවයිසුරු වැඩි දියුණු වේවා. පතන ගෝධියෙන් නිවනින් සනසෙත්වායි සාදු කියලා දෙවියන්ට පින්වත් හැම දෙනාම නිමසීමිය පරලෝකීය මෞපිය සහෝදර ගුරුවරු ඥාති මිත්‍ර දුවා දරුවන් ආදී සංසාරගත සියලු ඥාති වර්ගයාටත් විශේෂයෙන් අපේ නායක මාමින් පාරම්පරණ සීලමින් මේ පරලෝකීය එකල පරම්පරාගත මෞදමාපිය ආදී යම් ඥාති කිරිස් සංගේ හැම දෙනාටත් ආචාර්ය පාචාර්යයන් වහන්සේලාටත් මේ ස්ථානයේ ගොඩනැගීමට වී සමහන්සිව සත්තඹයක් පමණ ගෝවැය කළ දා බිදුවක් පමණ හෙළූ යම් පිරිසක් මේ පරලෝකෝස් පින් බලාපොරොත්තු සිටියේ නම් ඒ හැම දෙනාටමත් මේ පින් අත්පත් වේවා. ඒ සංසාරගත අපේ සියලු ඥාතීන් පින්ගෙන සකවත් වේවා, සුවපත් වේවා, දුක් පිරි සංසාර කතරින් එතර වේවායි සාදු කියලා ඥානවත් පින්වත් ඔබ අප හැම දෙනාටමත් හැදු වැඩ ගුරු දෙමාපියන්ටත් පවුල් වල දුවා දරුවන් ආදී හැම දෙනාටමත් විශේෂයෙන් ඔබට මේ ධර්මලාභය උදා කර දීමට මහත් වූ සක්කපකිරීමක් කළ ඒ අති ගෞරවනීය අපේ නායක මාහිමි පාණන් වහන්සේටත් හේ සිස්සාලු සිස්ස පරපුරටත් ඒකාන්තයෙන් මේ පුණ්‍ය බලයෙන් කුසල බලයෙන් තුරුවන්ගේ අනුභවයෙන් ආශිර්වාදයෙන් සපත සාන්ති සහමී සනසිල්ල මිදුක් නිරෝධී සුව සම්පත්තියේ චිර ජීවනයේ සියලු යහපත අභිවෘද්ධියේ දිනු ආරක්ෂාව රකවන්නේ සැලසී පාපී දුෂ්ට දුරු ජන ඇසුරෙන් මිදී සත්පුරුෂ කල්යාණ මිත්‍ර ආශ්‍රයම ලැබමින් තව තවත් නිර්වාණ ධහමට ශාසනයට ප්‍රතිපත්තියට ප්‍රතිපදාවට ජීවිත නැඹුරු කොට සත්‍ය ධර්මයන්ගේ අවබෝධයෙන් ලැබෙන මහණියන්ස කල් නොවේවාම අපි හැම දිනාටම ලැබේවා සැලසේවා. අභිවාදන සීලස්ස නිච්ඡං උද්ධාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දං සීයායුවං නෝ සුඛං මනං ආයුරාරෝග්‍ය සම්පත්ති සග්ග සම්පත්ති මේවච අතෝ නිබ්බාන සම්පත්ති විනාතේ සංජිතං.
අසනීප ගතියකින් ඉන්නවයි කියලා ඒ ධර්ම ශක්තිය නිසාම බොහෝම වටිනා ධර්ම අනුශාසනාවක් අද දවස පුරා මේ අවස්ථාවේ සිදු කරන ලැබුවා. ඉතින් අපි උන්වහන්සේට සෙත්පත් ආශිර්වාද කරනවා. මේ පුණ්‍ය භූමිය අපි නිරන්තරයෙන් සිදු කරන සියලු කුසල ශක්තියේ සත්‍ය බලයෙන් තුනුවන් සතු අනන්ත ගුණාලභාවයෙන් උන්වහන්සේට කායික සුවපත් භාවය ලැබේවා. මේ සිදු කරන ලබන දායකර සාස්නික වලට කරන්නට උන්වහන්සේට තව තවත් ශ්‍රද්ධා වීර්ය සත් සමාධි පරිණාම පාද වේවා. උන්වහන්සේ දුක් දෝ කිසුවේ සැකසේවා කියලා හිතනවා සාදු සාදු. උන්වහන්සේ වැඩම කරගෙන ඒ වෛද්‍ය විශේෂ කුලකන්ද මහත්මයාට යටි මුදා කුලකන්ද මහත්මයාට විශේෂයෙන් සත්පුරුෂ ආශිර්වාද කරන අපි මේ කරන සියලු කුසල් බලයෙන් මේ පින්කත් ධර්මඥානෙ පහළ වේවා කියලා ආශිර්වාද කරනවා. එවැගේ මේ පින්තුන් හැම දිනම මේ දින තුනේ පින්තුන් දිහා වාසනාවක් අවස්ථාවක් අපිට මේ සංසාර ගමනේදී කල්‍යාණ මිත්‍ර සම්පත්‍ය තමයි ඉතාම දුර්ලභ. අපි හැම පින්කමක් කරලා ප්‍රාර්ථනා කරන්නේ ඉමිනා පුණ්‍ය කම්මේන මාමේ බාල සමාදම සතන් සමාදම වූතියාමිතා. අපට බාල පාප මිත්‍රයන් ගියසරක් ලැබේවා, කල්‍යාණ මිත්‍රයන් ගියසර ලැබේවා. ඉතින් මේ ලෝකෙ ඉතාම දුර්ලභ දෙයක් කල්‍යාණ මිත්‍රය. ඒ කල්‍යාණ මිත්‍රත්වයෙන් සාමයි මේ ධම්මග පවතී. මේ සම්පූර්ණ දවස්තාවක් ලැබුණේ ඒ නිසා මේ දවසේ පැවැත්වෙනවා දී පෙරවරුන් විසින් අවසන්තර දක්වා භවනා විස්තහන දිවා ආහාරය ඇතින් නායක පිටු සූදානම් කරලා තිබෙනවා. ඉතින් අපිට නිසා හැම දිනම ඒ සඳහා සමගින් සුදු වෙනින් මාතකලින් එක හොඳයි. ඒ වගේම හවස හතට මේ වගේම ධර්මාර ශාසන පැවැත්වෙනවා. හෙටද 14 15 16 දින තුනේ හවස 7ට ධර්මාර ශාසන පැවැත්වෙනවා. ඒ සම්බන්ධ සියලු දෙනාට අපි ධර්මාවෙන් ආරාධනා